ඔහුගේ වෙබ්බඩ විහර හා ඔබ කැමති ඕනෑම වේලාවක SBS සිංහල වැඩසටහනට සමන්දීමට හැකි. සම්පූර්ණ වැඩසටහන සම්මුඛ සාකච්ඡා ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිළිබඳ විමසීම් සඳහා පිවිසෙන්න අපගේ වෙබ්බඩවියට sbs.com.au/sinhalese.
ගුවන්විදුලි මාධ්‍ය මේ වෙනකොට නන්නාකාරයෙන් විවිධාංගීකරණයට ලක් වෙලා විවිධ ස්වරූපයෙන් තමයි අපි හැමෝට පැමිණලා සිටින්නේ. අන්තර්ජාලයේ වගේ පහසුකමුත් එක්ක එකතු වෙලා දැන් ගුවන්විදුලිය සෑහෙන දුරට විකාශය වුණු මාධ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් අතීතයේදී මීට දශක ගණනාවකට කලින් තිබුණු ගුවන්විදුලිය ඉතාමත්ම ප්‍රබල මාධ්‍යයක් බවට පත් වෙලා තිබුණ අපේ ජන සමාජයේ, විශේෂයෙන්ම අපි ශ්‍රී ලාංකික පසුබිමක් සහිතව මේ රටට සංක්‍රමණය වුණු පුද්ගලයන් විදිහට අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවේ තියෙන ගුවන්විදුලිය තමයි ලෝකයේ පැරණිතම ගුවන්විදුලි වලින් එක ගුවන්විදුලියක් විදිහට අපිට බොහොම සාඩම්බරයෙන් හඳුන්වන්නට පුළුවන්. එනිසා ශ්‍රී ලාංකිකයින් අපේ සිංහලයින් පැරණිතම ගුවන්විදුලි පරපුරකට අයත් වන ජාතියක්. ඇයි මම මේ කතාව කියන්න පටන් ගත්තේ? ගුවන්විදුලි මාධ්‍යයට වසර ගණනාවක් තිස්සේ සම්බන්ධ වෙලා සිටින, තවමත් ක්‍රියාශීලවේ කර්තව්‍යයේදී සිටින තැනැත්තියක් ඔස්ට්‍රේලියාවට පැමිණලා සිටිනවා. ඔබ දන්නවා SBS සිංහල ගුවන්විදුලිය ඔස්ට්‍රේලියාවට පැමිණෙන සුවිශේෂී පුද්ගලයන් එක්ක සම්මුඛ සාකච්ඡාවලේදීමින් ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන්, ඔවුන්ගේ අතීත තොරතුරු අපි විමසා බැලීම් සිදු කරනවා. ඒ හරහා විවිධ මාධ්‍යවල අතීත තොරතුරුත් අපිට දිගහැරෙනවා. මේට දශක ගණනාවකට කලින්, කියන්නේ 50 දශකයේ වගේ, ශ්‍රී ලංකා ගුවන්විදුලියට සම්බන්ධ වෙලා හිටියේ ඒ කාලේ නම් රේඩියෝ සිලෝන් වැඩසටහන් නිෂ්පාදකවරියක්, අධ්‍යක්ෂවරියක්, ඒ වගේම පසුකාලීන විවිධ ස්වරූපේන ගුවන්විදුලියට සම්බන්ධ වෙලා හිටියා. දැනටත් ඇය ශ්‍රී ලංකා විතරක් නෙමෙයි මුළුමහත් ලෝකයේම වාර්තාවක් තබා තිබෙන දීර්ඝතම ගුවන්විදුලි නාට්‍ය විදියට සැලකෙන මුවන් පැලැස්ස ගුවන්විදුලි නාට්‍යයේ නිෂ්පාදකවරිය විදියට කටයුතු කරන ඇය මේ දවස්වල සිටින්නේ ඔස්ට්‍රේලියාවේ. ඉතින් SBS සිංහල ගුවන්විදුලිය ආරාධනා කළා ඇයට අපිත් ගුවන්විදුලි ආයතනයක් විදියට දැනගන්නට කැමති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අතීත තත්ත්වීති සහ ඇගේ අත්දැකීම්. ආයුබෝවන් නන්දා ජයමාන මහත්මිය.
ආයුබෝවන් දිලුක්ෂි.
ඇත්තටම අපිට බොහොම සතුටක් ඔබ වැනි ගුවන්විදුලියේ දීර්ඝකාලීන අත්දැකීම් ලබා තිබෙන තැනැත්තියක් තවත් ගුවන්විදුලි මාධ්‍යයක් විදියට සම්බන්ධ කරගෙන අපේ මාතෘභූමියේ ඒ අතීත ගුවන්විදුලි කතාව දිගහරින්නට අපිට අවස්ථාවක් ලැබීම පිළිබඳව අපි බොහොම සාදරයෙන් ඔබ SBS සිංහල ගුවන්විදුලියේ අපේ වැඩසටහනට පිළිගන්නවා. දැන් ඔබ 1951 දී තමයි මාහට දැනගන්නට ලැබෙන ආකාරයට ශ්‍රී ලංකා ගුවන්විදුලියට සම්බන්ධ වන්නේ. මා කැමති ඔබගේ කතාව එතනින් පටන් ගන්න. ඔබට කොහොමද ඒ ගුවන්විදුලියට සම්බන්ධ වෙන්නට අවස්ථාව ලැබුණේ? මොකද ඒ කාලයේ ඔය මාධ්‍ය විතරයි ගුවන්විදුලියක් විදියට ශ්‍රී ලංකාව තුළ පැවතුනේ, බොහොම විරල අවස්ථාවක්. කොහොමද මේ අවස්ථාව ඔබට ලැබුණේ?
දැන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඒ කාලේ රේඩියෝ සිලෝන්, රේඩියෝ සිලෝන් එකට මා සම්බන්ධ වුණේ 1951 අප්‍රේල් මාසේ 11 වෙනිදා. ඇත්තටම සිංහල අවුරුදු දවසක තමයි මං ගුවන්විදුලියට පැමිණියේ. ඒකත් ඉතාම අහම්බෙන් සිදු වුණු දෙයක්. මොකද මම කොළඹ විශ්වවිද්‍යාලයේ කරා සිංහල ඩිප්ලෝමා පාඨමාලාවක්. සිංහල ඩිප්ලෝමා පාඨමාලාව කරන ගමන් මම නිකන් පත්තරේ දැක්කා මෙහෙම මේ නිවේදකවරුන් ගන්නවා කියලා නිවේදනයක්. ඉතින් නිවේදක තනතුරු කියන්නේ මොකද්ද කියලා මම දන්නේ නැහැ. මොකද අපි රේඩියෝ රිචර් සම්බන්ධ නැහැ. ඇත්තටම ගුවන්විදුලි යන්ත්‍ර තිබුණෙත් නැහැ ලංකාවේ, බොහොම ටිකයි ලංකාව පුරා තිබුණේ. ඒ වුණත් මම ඉතින් දැන් රස්සාවල් හොයන කාලෙ නිසා ඒකට ඉල්ලුම් පත්‍රයක් දැම්මා. මගේ සුදුසුකම් මම ඒගොල්ලන් තෝරගත්ත මම ගුවන්විදුලියේ ටොරින්ටන් වලට පැමිණියේ 1949. ඒකට 50-51 මුල් කාලේ තමයි මම ගුවන්විදුලිය සම්බන්ධ වුණේ සිංහල නිවේදිකාවක් වශයෙන්. ඒකට මම සම්බන්ධ වෙනකොට සිංහල නිවේදන කටයුතු වල නිරතව සිටියා. මුලින්ම ගුරුගේ මහත්තයයි කොළඹගේ මහත්තයයි, ඒකට ගුවන්විදුලි අධ්‍යක්ෂ ජනරාල් ගුරයාව වශයෙන් හිටියේ ජෝන් එන් ග්ලෑම්සන් කියලා ඉංග්‍රීසි මහත්තයෙක්, BBC ආයතනයෙන් ලංකාවේ ගුවන්විදුලිය බාර ගන්න පැමිණ හිටපු කෙනෙක්. ලැම්සන් මහත්තයා යටතේ තමයි ගුවන්විදුලිය ව්‍යාප්ත වුණේ. ඒ කාලේ ඉංග්‍රීසි අංශය වඩා වැදගත් වුණා. ඒ කාලේ සිංහල අංශය, දෙමළ අංශය යන්තම් හැදීගෙන එන කාලේ. ඒ කාලේ ඇත්තටම සම්බන්ධ වුණ කාලේ මට මතකයි, එක නාලිකාවක් තිබුණා ඉංග්‍රීසි අංශයට, එක නාලිකාවක් තිබුණා සිංහල දෙමළ අංශ වලට. ඒකට අපේ අංශ දෙකම අපි එක නාලිකාවකින් ප්‍රචාරය කළේ. නිවේදකවරු වශයෙන් අපි බඳවා ගන්නකොට මට කලින් හිටියා මුල්ම කණ්ඩායම කරුණරත්න අබේසේකර, ප්‍රභා පෙරේරා, එච්.එම්. ගුණසේකර, මම. මට ටික කාලයකට පසුවයි සරත් විමලවිර සම්බන්ධ වුණේ. ඒතර අපි පස් දෙනා තමයි හුඟක් වැඩසටහන් වලට සම්බන්ධ වෙලා වැඩසටහන් කරන්න ආරම්භ වුණේ. ඒ අතරතුර මම සම්බන්ධ වෙනකොට හිටියා SPA සිනමහත්තයා හිටියේ නිබන්ධ සම්පාදක වශයෙන්. වැඩසටහන් ලියන්න වැඩියම ලියන්න කරන්න මට මතකයි ගුරුගේ මහත්තයත් එකතු වෙලා නාට්‍ය මාලාවකුත් ඒ මහතා කරා. පටිගබඩාවක් තිබුණෙම නැහැ ඒ කාලය අපිට තාක්ෂණයේ තිබුණෙත් නැහැ. නමුත් අපි වැඩි තැටි ගෙන්න ගන්නේ කාගිල් සමාගමෙන් ග්‍රැමෆෝන් තැටි නමයක් අපි සෛභාග්‍ය වැඩසටහනකට ගෙන්නගෙන ඒක වැඩසටහනට සම්බන්ධ කරගෙන අපි ඒවා අපහරණ කාලයක් තමයි ඒ කාලේ. ඉතින් ඒවා බාරව සිටියේ වනසිංහ කියලා මහත්තේ. එහෙම තමයි අපි වැඩසටහන පටන් ගත්තේ.
නන්ද ජයමාන මහත්මිය, දැන් ඔබ ඒ කාලේ ළමාපිටිය බාරව හිටියා. ළමාපිටියේ නිෂ්පාදිකාව බවට පත් වෙලා හිටියා. ඇත්තටම ළමාපිටිය කියලා කියන්නේ පසුකාලීනව මාධ්‍ය ශාස්ත්‍රයට බොහෝ දැවැන්තීන් එකතු කරපු, බොහෝ දක්ෂීන් එකතු කරපු තෝතැන්නක්. ඉතින් ඔබ ළමාපිටියේ බාරව හිටිය කාලේ ඒ කාලේ ළමාපිටිය පැවැත්වුණු ආකාරය සහ වැඩසටහන් සම්පාදනය කරපු ආකාරය කොහොමද කියලා අපිට විස්තර කරන්න පුළුවන්ද?
ටික කලක් ගියාට පස්සේ අපට කිව්වා දැන් අපි පසු පරපුරක් හදන්න ඕනේ අමා වැඩසටහන් වලින් ගුවන්විදුලි සම්බන්ධ කරගත යුතු පුද්ගලයන් පිළිබඳව. ඉතින් ඒ අනුව තමයි ළමාපිටිය කියලා වැඩසටහනක් හැදුවේ. ඒ ළමාපිටිය වැඩසටහන් අපි හතර දෙනයි, පසු අපට සම්බන්ධ වුණ සරත් විමලවිරයි, අපි පස් දෙනා ළමා වැඩසටහන් කරා. ඒ ළමා වැඩසටහන් කරපු නිසා අපට ඇත්තටම හොඳ පන්නරයක් ලැබුණා ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදනයේ පිළිබඳව. ළමයි දෙතුන් දෙනෙක් කොහොමද සම්බන්ධ කරගෙන සජීවීව කරන්න ඕනේ වැඩසටහන. ඉතින් හොඳ පෙර සූදානමක් තියෙන්න ඕනේ. ඒ අතින් අපිට හොඳ අවශ්‍යයක් ලැබුණා හොඳ දේ කරන්න, තමුන්ට ඕනෑ දේ හරි විදිහට කරන්න, කිසිම දෙයක වැරද්දක් නැතුව කරන්න වැඩසටහන් කරන්න ඕන කියන එක. ඉතින් අපි ඇත්තටම අපේ ජාතියේ චින්තනය වෙනස් වන අවධියක අධිරාජ්‍යවාදීන්ගේ නිදහස් විය යුතුයි. ඒක නිසා ජාතික චින්තනය පිළිබඳ අදහස් වැඩි වෙනවා. අපේ රටේත් එහෙම පිළිවිදීමක් තිබුණා. ඒක නිසා ඒක අපට නොහුරු දෙයක් නෙමෙයි. අපට ඉගෙන ගන්න දේවල් අපට කිව්වේ මේ රටට හරියන විදිහට වැඩ කරන්න සූදානම්ින් ඉන්න ඕන කියලා. ඉතින් ඒ වැඩසටහන් ඉතාම උද්දීපනය කරලා ඉතාම හොඳ හරබර අදහස් ඇතුළත් තමයි
ඇත්තට මාත් මේ අවස්ථාවේදී බොහොම සාඩම්බරයෙන් කියනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ළමා පිටියේ පහස ලබන්නට මාත් ඉතාම වාසනාවන්ත වුණා. මා ඒ නිසා ඉතාමත්ම හොඳින් දන්නවා අනාගතයේ ගුවන්විදුලි නිවේදිකයකට හෝ නිවේදිකාවකට අවශ්‍ය පසුබිම කොහොමද සැකසෙන්නේ ළමා පිටියෙන් කියලා. දැන් ඔබ මොහොතකට කලින් සඳහන් කළා මේ අර අධිරාජ්‍යවාදී මානසිකත්වයෙන් මිදිලා අපේ සිංහල ජාතියට, අපේ ආගමට ඒ නැඹුරුතාවය ඇති කිරීමේ පදනමකුත් තිබුණා මේ ළමා වැඩසටහන් වල කියලා. දැන් ඒ කාලේ ඔය බණ්ඩාරනායක මහතා මේ සිංහල භාෂාව ප්‍රධාන රාජ්‍ය භාෂාව බවට පත් කරන්නටත් කලින් යුගයක්. එතකොට දැන් ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය කරපු ළමයි කොහොමද මේ සිංහල නැඹුරුතාවයට ඇති කළේ? සිංහල භාෂණයට යොමු කරගත්තේ කොහොමද? කොයිතරම් දුෂ්කරතාවකට ඔබට මුහුණ දෙන්න සිදු වුණාද?
නෑ, ඇත්තටම ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගත්තට බොහෝ අය හිතේ මම හිතන්නේ සිංහල පසුබිම තුල. ඒ මොකද අපේ ආගම ධර්මය ගැන ඒ වගේ අදහස් බොහෝ ළමයින් බොහෝ සමාජය තුළ බොහෝ අය ඇතුළ තිබුණා. මම හිතන්නේ ඇත්තටම දැනට වඩා නැඹුරුතාවයක් ඒ කාලේ තිබුණා. භාෂාව අපට අවහිරයක් වුණේ නැහැ. මොකද අපි ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගත්තට හුඟක් අය ඉංග්‍රීසි භාෂාවට එච්චර හුරු වෙලා හිටියේ නැහැ. මොකද සාමාන්‍ය අය හිටියේ සිංහල භාෂාව තුළ. ඒක නිසා එච්චර අමාරු වුණේ නැහැ. මොකද අපි ඔක්කොම ළමා වැඩසටහන් කරේ සිංහල භාෂාවෙන්. දැන් තියෙනට වැඩිය හොඳ භාෂා මට්ටමක් ඒ දවස තිබුණා කියන්නම ඕනේ. දැන් දිල්රුක්ෂි වගේ කෙනෙක්ට ලැබුණු ආභාෂය හරි හොඳයි. මොකද දිල්රුක්ෂි එළා ගුවන්විදුලියෙන් ලැබුණු පණ්ඩරේ මත දැන් ඔබ මෙහෙ ඇවිල්ලා සිංහල වැඩසටහන් කරන හුරුවක් ලැබිලා තියෙනවා. හොඳට වැඩසටහන් කරනවා. ඉතින් ඒ කියන්නේ මේ එකක් මම හිතන්නේ ගුවන්විදුලියේ ලැබුණු ආභාෂය ඔයගලන්ට හරි හොඳයි. ඒ ලැබුණු ආභාෂය හරි හොඳයි. මොකද අපි ඉස්සෙල්ලා කිව්වේ අපිට කිව්වේ හොඳම දේ කරන්න ඉගෙන ගන්න කියන දෙයක් තියෙනවා නම් හරබර සමාජයට සුදුසු දෙයක් කියනවා මිස සුදුසු දෙයක් කිසි විදිහක කියන්නේපා. නොදන්නවා නම් මේ අත්හැරලා දාන්න. ඒ වගේ ඉතින් ඒ පසුතලයට අපිට ලැබුණු ළමයිත් අපි ඒ විදිහට හුරු කරා. මම කියන්න කැමති ළමා පිටින් හැදුම් ළමයින් පිළිබඳව විශේෂයෙන් මගේ ළමා පිටින් මම දන්නවා හැම ළමා පිටින් මෙහෙම කරා විශේෂයෙන් කරුණාවත් නැ බේසිකලි වෙලසටන් වලින් හුඟක් අය බොහෝ අය ඉදිරියට ආවා තාමත් ඒ සමාජයේ ඉහළින් පැජබෙනවා මම සාමාන්‍ය කලේ ළමා නාට්‍ය ඒත් මම ඉඳ හිට වෙන වෙලසටහනුත් කළා මම සංගෘහිත වැඩසටහන් කරන කාලේ මම ළමයින්ගෙන් අපි ගෙන්න ගන්නවා ලිපි ළමයින්ගෙන් ලිපි ගෙන්නගෙන මම කරා වැඩසටහනක් ඒකට සහභාගී වෙලා තිබුණා විමල් දිසානායක මහත්තයා විමල් දිසානායක මහත්තයා හිටියේ කොළඹ නෙමෙයි එයා හිටියේ පෙරදිනේ ඉන්නකොට ලියුම් වලින් විතරයි අපි ගම්දෙනු කරන්නේ මට තිබුණේ ළමයි වන හොඳ ලිපි තෝරලා ප්‍රචාරය කරන්න වනවිලි 80 සංවත්සර දිනේදී ප්‍රධාන කතිකාව උනේ විමල් දිසානායක මහතා විමල් දිසානායක මහතා කිව්වා මම දැන් හවයි විශ්වවිද්‍යාලයේ මාධ්‍ය පිළිවෙත මහාචාර්යවරයා මාට තියෙනවා වනවිලි රූපවාහිනී පුවත්පත් චිත්‍රපටි අංශ හතරම ඒ අංශ හතරම මා බාරේ තියෙනවා ඒ අංශ හතරෙන් මම අන්තර්ජාතික වශයෙන් පිළිගන්න පොත් හතරක් ඉදිරිපත් වෙනවා ඒ පොත් ලියන්න ඒ ලේඛන කලාව මගේ දිනුවට ගෙන ඉදිරියට ගෙන යන්න ලැබුණා. අත්වල මං ළමා පිටියට ලියපු ලිපි කිව්වා. ඒ ලිපි කියලා එයා කිව්වා මගේ ලිපි හොක්ක වැඩසටහන් වලින් ප්‍රචාරය වුණේ නැහැ. හැබැයි එක කාන්තාවකගේ වැඩසටහන් වලින් මම ප්‍රචාරය වුණා කියලා මගේ නම කිව්වා මගේ වැඩසටහන් වලින් කියලා. ඉතින් මම හිතනවා ඒ වගේ ඒ කාලේ අපි අපේ ළමා පරපුරට හොඳ ආభాෂයක් දුන්නා. තව මගේ ළමා පිටියේ ඉදිරියට ආපු කෙනෙක් තමයි සමත් නාගසිරි. මම සංගීත සංධ්‍යාව කරන කාලේ ළමා සංගීත සංධ්‍යාව එතකොට මේ සමහරවිට ළමයි අඩු වෙනවා වැඩසටහනට. ඒ අඩු වුණාම මම වාහනයක් අරගෙන ගිහිල්ලා හිඹුතානට ගිහිල්ලා සමත් නාගසිරිව වාහනේ දාගෙන අරගෙන ගිහිල්ලා එයා ආපුවම එක සැරයක් පුහුණුව දෙනවා. එතකොට අනිත් සැරේ ඇත්තටම ගොඩ මුසු කරනවා. ඉතින් ඒ වගේ එහෙම හැදෙන කෙනෙක් සනත් නන්දසිරි පසු කාලිනව ඉන්දියාවට ගිහිල්ලා හොඳට පුරුදු වුණ වෙලාවලා දැන් ඉතා විශිෂ්ට ගණයේ ශිල්පියෙක් විදිහට වගේම මේ ගුරුවරයෙක් වශයෙන් අපේ ජාතියට සේවය කරනවා. ඒ අතින් අපි ඇත්තටම ළමා වැඩසටහන් වලින් මන හොඳ සේවයක් කරා. ඒ කාලේ ළමා වැඩසටහන් වල මං කිව්වා වගේ දැන් අපේ පුවත්පත් වලින් ඒ.ඩි. රංජිත් කුමාර එයා ලක්බිම ප්‍රධාන කතරු එස්ලියන්ගේ ළමා පිටේ හැදුනකින් ප්‍රේම කිට්ටි අල්විස් ඒ වගේ බොහෝ ශිල්පීන් වශයෙන් වෙලා ඒගොල්ලෝ විවිධ අංශවලට ගිහිල්ලා ඉතා හොඳ රාජකාරී මට්ටමක් ජාතික සේවයක් කරන අය ළමා පිටින් හැදුණු වැඩුණු අය ඉන්නවා.
ඔව්. දැන් එතකොට මේ ඒ කාලේ වැඩසටහන් සකස් කර ගැනීම සඳහා පිරිසේක රාශි වුණ හැටි සහ ඒ අත්දැකීම් සාකච්ඡා කරපු හැටි ඊට පසු කාලීන මේවා වෙනස් වුණ හැටි පිළිබඳව මගේ හිතේ චිත්‍රණයක් මැවෙනවා. ඇත්තටම මමත් ගුවන්විදුලියෙන් බිහි වුණු දරුවෙක්. අපි ඔක්කොම ගුවන්විදුලි දරුවෝ. ඊට පස්සේ අපි විවිධ මාධ්‍ය ආයතන වලට සම්බන්ධ වුණා. කාලයත් සමග ඒවායේ දර්ශන වෙනස් වුණා. රාජ්‍ය මාධ්‍ය ආයතන, පෞද්ගලික මාධ්‍ය ආයතන වශයෙන් ගත්තොත් විශාල වෙනස්කමක් තියෙනවා. ශ්‍රී ලංකාවේ ඉතින් මේ හැම දෙයක් එක්කම සම්මිශ්‍රණය වෙමින් තමයි ගුවන්විදුලි නිවේදකයා හෝ නිවේදිකාව විකාශනය වුණේ ශ්‍රී ලංකාව තුළ. දැන් එතකොට මේ මම කැමතියි දැනගන්න නන්දා ජයමාන මහත්මිය, දැන් ඒ කාලේ තිබුණු ගුවන්විදුලි තාක්ෂණය ජනතාව කොහොමද ඒක ආදරෙන් වැළඳගත්තේ? එතකොට ජනතාවට ආමන්ත්‍රණය කරන්නට මොනවද යොදාගත්තු ගුවන්විදුලි වැඩසටහන් තාක්ෂණික උපක්‍රම? අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?
ඇත්තට මං ගුවන්විදුලියට බැන්නකොට අපට පටිගත කරන වැඩසටහන් තිබුණේ නැහැ. සීල් වැඩසටහන් අපි ඒ කාලේ කරේ සජීවීව. ඒ නිසා හොඳ පෙර සූදානමක් ඇතුව කරන්න ඕනේ. පටිගත කිරීම වලදී අපට පුළුවන් වෙන සමහරලාට අනවශ්‍ය දේවල් කපා හරින්න ඒ වගේ දේවල් ඒ තාක්ෂණයේ ලැබුණාම. හැබැයි මුල් කාලේ ඒක තිබුණේ නැහැ. ඊට පස්සේම පටිගත කිරීම කරන්න යන්ත්‍ර ලැබුණාම අපි වැඩසටහන් පටිගත කළා. බොහොම අමාරුවෙන් තමයි ඒ තාක්ෂණය අපි ප්‍රයෝජනෙ ගත්තේ. මොකද අපට ඒ තරම් පහසුකම් තිබුණේ නැහැ.
ඔව්, ඇත්තටම නන්දා ජයමාන මහත්මිය, දැන් ඔබ වැඩසටහන් ගණනාවක් නිෂ්පාදනය කළා. දැන් මේ වැඩසටහන් අතරින් ඔබගේ මතකයේ විශේෂයෙන් රැඳී තිබෙන වැඩසටහන් කිහිපයක් අපිට මේ අවස්ථාවේදී මතක් කරන්න පුළුවන්ද?
1960 ගණන් වල මම කරා නාට්‍ය ඓතිහාසික යවනිකා කියලා. ඒක තිබුණේ පීබී අලිස්පරේ මහත්තයා. පීබී අලිස්පර මහත්තයා හැබැයි හැමදාම වැඩසටහන පටිගත කරන වෙලාවෙත් බොහෝ විට මැදිරියේ ඉන්නවා. ඓතිහාසික ජවනිකා කියන වැඩසටහන ඉතාම ජනප්‍රිය වුණා. බොහොම ආසාවෙන් කරපු එකක්. මොකද අපේ ඉතිහාසය ගැන අසන්නන්ට දීමට කරුණු පෙන්වා දීමට හොඳ මේ ආදර්ශයක් වගේම හොඳ වාහනයක් වුණා ඒ වැඩසටහන්. තවක් කර මාලා වැඩසටහන් මාලාවක් පුතින් උපන්නෝ කියලා. ඒක ලිව්වේ ආනන්ද සිරිසේන ඒ සාහිත්‍ය මියාංශය වශයෙන්. ඒ වගේම මට මතකයි කලක් අපි මේ හාල් සේරු දෙකක් නිකන් දෙනවා. ඩඩ්ලි සිනානක මහත්තය කාලේ ඩඩ්ලි සිනානක මහත්තය කිව්වේ දැන් මේක දෙන්න අමාරුයි අපට. ඒක නිසා මේක කොහොමරි එකක්වත් කපන්න ඕනේ. ඒක නිසා ඒ අදහස ජනතාවට දෙන්න පුළුවන් වැඩසටහන් කරන්න කිව්වා. ඒ අනුකූලව වැඩසටහන් ඉදිරිපත් කළා. ඒ වගේම ආචාර්ය එන්.එම්. පෙරේරා මහතා ඉන්න කාලේ මුදල් ඇමති එයා කිව්වා මේ මුදල් සංසරණය වෙනවා මදි. මොකද මිනිස්සු කියලා කැටවලට දානවා සල්ලි. කැටවලට දාපුවම සංසරණයට මුදල් නැති වෙනවා, නෝට්ටුත් නැති වෙනවා, සමහර ඒවා විනාශ වෙලා යනවා. ඉතිරි කිරීම හොඳ පුරුද්දක් වුණත් ඉතිරි කිරීමට වෙන මාර්ග ප්‍රචාරය කරන්න ඒවා ඉතිරි කරනවා නම් බැංකුවකට ගිහින් දෙන්න, නැත්නම් තැපල් කන්තුරුවට තැපල් කන්තුරු ඉතිරි කිරීම බැංකුවට ගිහින් දාන්න ඒ වගේ කරන්න, නැත්නම් මුදල් සංසරණය වෙන්නේ නැහැ කියලා. ඒ වගේ විවිධ ජාතික ආපදා කාලවලදී අපි වැඩසටහන් ගොඩක් කරා. එතකොට ග්‍රාමීය සංදය ග්‍රාමීය සේවය කියලා වැඩසටහන් පටන් ගත්තා. හැමදාම 6:00-7:00 අතර ග්‍රාමීය වැඩසටහන්. ඒ ග්‍රාමීය වැඩසටහන් වලට හැබැයි දැම්මේ ග්‍රාමීය ආර්ථික තත්ත්වය නගලීම, ගෝවින්ගේ ආර්ථික තත්ත්වය නගලීම, ආහාර නිෂ්පාදනයේ වැඩි වීම, අන්න ඒ වගේ මාතෘකාවද තමයි අපි වැඩසටහන් කරන්නේ. හැම ගුවන්විදුලියේ අංශයකින්ම වැඩසටහන් සම්පාදනය කරා.
හොඳයි නන්දා ජයමාන මහත්මිය, සුවිසල් ඉතිහාසයක සලකුණු අපිට නැවත වතාවක් මතක් වෙන ඔබගේ කතාව හරහා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙලා සිටින අපගේ වැඩිහිටි ශ්‍රී ලාංකික ශ්‍රාවකයන්ට මේක රසවත් කතාවක් වේවි. මොකද ඔවුන්ගේ පැරණි ගුවන්විදුලි ශ්‍රාවකයන් විදිහට ලැබපු අත්දැකීමුත් ඕනට මතක් වෙනවා වන්නට ඇති. හැබැයි ඔබ ඊට පස්සේ ගුවන්විදුලියේ තවත් උසස් තනතුරු කිහිපයක්ම හෙබවුවා. අපිට මතක් කරන්න පුළුවන් දේ අතීතය පිළිබඳවත්?
ඇත්තටම ගුවන්විදුලිය සම්බන්ධ වෙන නිවේදිකාවක් වශයෙන් නිවේදික තනතුරෙන් පස්සේ මම නිබන්ධ සම්පාදක වුණා. මොකද එතකොට මම පැයක වැඩසටහනක් මාසෙකට සැරයක් ලියලා ප්‍රචාරය කරන්න ඕනේ. ඊට පස්සේ වැඩසටහන් සම්පාදක, වැඩසටහන් සංවිධායක, වැඩසටහන් පාලක, වැඩසටහන් අධ්‍යක්ෂ තනතුරු මා දැරුවා ගුවන්විදුලි. නිවේදික තනතුරෙන් පස්සේ අධ්‍යක්ෂ තනතුරු දක්වා ඒ කාලේ කාන්තාවක් වශයෙන් ඒ තරම් ඉහළට යන්න ලැබුණ එක වාසනාවක් කියලා මම හිතනවා. මොකද මේ ඒ දවස්වල දැන් තියෙන විදිහට තනතුරු විශාල සංඛ්‍යාවක් තිබුණා. ඒ සුළු සංඛ්‍යාව අතර මට අර මුලින්ම පටන් නිවේදික තනතුරෙන් පටන් ගන්න අධ්‍යක්ෂ තනතුරට යන්න පුළුවන් වීම හැකීම ගැන මං ඊට ආඩම්බර වෙනවා. මං හොඳින් සේවය කරා කියලා මම
ඔව් ඇත්තටම නන්දා ජයමාන මහත්මිය, දැන් කාන්තාවට ඒ කාලේ ගුවන්විදුලියේ තිබුණු තැන ගැනත් මම ටිකක් දැනගන්නට කැමතියි. මොකද බොහෝමයක්ම උසස් තනතුරුවල ඔබ ඔය කලින් සඳහන් කරපු ආකාරයට හිටියේ පුරුෂ පාර්ශ්වයන්. ඒ වගේම නිවේදක නිවේදිකාවන් පිළිබඳව කතා බහ කළත් නිවේදක පාර්ශ්වයේ වැඩියෙන් හිටියා. නමුත් කාන්තාවනුත් ඒ අතර බොහොම කරටකර තරඟයක් ලබා දුන්නා. කොහොමද ඒ කාලේ ගුවන්විදුලියේ කාන්තාවට තිබුණු තැන?
අපි පටන් ගත්ත දවස්වලම ළමා පිටේ නිවේදකවට ඉදු කරන ගමම්ම කරපු පළමුව වැඩසටහනයි කාන්තාව වැඩසටහන. ප්‍රභායි මායි දෙන්නම ඒ නිසා කාන්තාවන්ට උන තනතුරු අපි මේ අවශ්‍ය දේ දෙන්න පුළුවන් වුණා අපට.
ඔබේ ප්‍රභා කියලා මං හිතන්නේ සදාහන් කරන්නේ ප්‍රභා රණතුංග මහත්මිය වෙන්නට ඕනේ.
එහෙමයි. ඔව්. ඉතින් මේ අපි කොහොමරි ඒව කරා වැඩසටහන අපට ඕන විදිහට හොඳට කරගන්න පුළුවන්කම තියුණා. මම හිතන්නේ අපි ඒ වැඩසටහන් සියල්ලම හොඳට කරා. කාන්තාවට ලොකු තැන ඉතින් මට නම් ඇත්තටම හිතෙනවා දුෂ්කර ගමනක් ගියේ. ඒ වුණාට දුෂ්කර ගමනක් වුණත් මේ රාජකාරිය කරා ජාතික වශයෙන් පන් සේවයක් කරන්න පුළුවන් වුණා කියලා මම හිතනවා.
හොඳයි. එහි ප්‍රතිඵල අපි තාමත් භුක්ති විඳමින් සිටිනවා. ඇත්තටම ඔබ දැන් වසර ගණනාවක් තිස්සේ ලෝකයේ දිගම ගුවන්විදුලි නාට්‍ය විදිහට නම් දරා තියෙන මුවන් පැලස්ස නාට්‍ය නිෂ්පාදිකා විදිහට කටයුතු කරනවා. ඇත්තටම කියනවා නම් ඔබ වගේ වයස 85ක් වගේ මේ වයසෙදිත් ගුවන්විදුලි නිෂ්පාදන කටයුතු වල යෙදී සිටින ක්‍රියාකාරීව සිටින කෙනෙකු පිළිබඳව අප අසා නැහැ. අදටත් ඔබ මුවන් පැලස්ස නාට්‍ය නිෂ්පාදන කටයුතු කරනවා. මේ මුවන් පැලස්ස නාට්‍ය නිෂ්පාදන කටයුතු සම්බන්ධව අපිට තොරතුරු කියන්න පුළුවන්ද? කොහොමද ඒ කටයුතු සිද්ධ වුණේ කියලා?
මුවන් පැලස්ස පටන් ගත්තේ ඇත්තටම අවුරුදු 52කට ඉස්සෙල්ලා මාර්තු 15 වගේ දවසක පටන් ගත්තේ. මා මුදල්නායක සොමරත් මහත්තයලිගේ, මම තාමත් මුදල්නායක සොමරත් මහත්තයලිනවා, මම ඒක නිෂ්පාදනය කරනවා. ඒක ඇත්තටම වාර්තාගත කරනවා කියලා මම හිතනවා.
ඔව්, ඇත්තටම දැන් ඔබට මොකද හිතෙන්නේ ඒ කාලේ හිටිය ගුවන්විදුලි නිවේදක නිවේදිකාවන් සහ දැන් ඉන්න ගුවන්විදුලි නිවේදක නිවේදිකාවන් පිළිබඳව? මේ ගැනත් ඔබ වසර ගණනාවක් තිස්සේ සිදුවු විකාශනයේ දකින කෙනෙක්, අපි කැමතියි ඔබේ අදහස දැනගන්න.
කනකට කියන්නේ මේ දැන් ඉතින් හැමෝම කතා කරන හැමෝම අපිට කිව්වේ අපිට සිංහල නිවේදකන කටයුතුවේ කවදාවත් ඉංග්‍රීසි වචනයක් වැදිර දාන්න බෑ. ඉංග්‍රීසි වචනයක් දැමීම ඒක ඇත්තටම අපේ භාෂාවට නගෞරවයක්. ඒ වගේ අපි භාෂාවට ඉතාම ආදරයකින් නිසි විදිහටම කරන්න මේ මහන්සි ගත්තා. සිංහල භාෂාව නෙවෙයි, දැත්තම දැන් ඉංග්‍රීසි වචනයක් ආවත් අපි ඒක හරි විදිහට ශබ්ද කරන්න ඉංග්‍රීසියෙන් නිවේදකරුන්ගෙන් අහගෙන අපි ඒක හරියට නිවැරදිව ශබ්ද කරන්න ඉගෙනගෙන ඒ විදිහට තමයි ප්‍රචාර කරේ. දැන් මං හිතන්නේ මේ වචන ශබ්ද කරන විතරක් මේ වාක්‍යවත් හරියට කියන්නේ. ඉංග්‍රීසි කැලලක් දානවා, සිංහල කැලලක් දානවා. ඒක 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 හරියම මේ අප්‍රසන්නයි කියලා මම හිතනවා. ඒක හරිය නැහැ. අපේ භාෂාවට නගෞරවයක් කියලා මම හිතනවා.
ඒ කියන්නේ දැන් අපි දැන් කල්පනා කළ තින් හිම ඉස්සර ගුවන්විදුලියේ මුඛ්‍ය පරමාර්ථය වෙලා තිබෙන ධනතාවට තොරතුරු සම්නිවේදනය කරන්නේ. දැන් දශක ගණනාවකට කලින් තොරතුරු සම්නිවේදනය පමණක්ම මූලික කරගන්න තිබුණු මාධ්‍ය තමයි ගුවන්විදුලිය. පස්සේ රූපවාහිනිය ඒක අතික්‍රමණය කළා, දෘශ්‍ය මාධ්‍යත් එකතු කරගෙන. ඊට පස්සේ දැන් වෙනකොට අන්තර්ජාල භාවිතයත් එකතු කරගෙන ගුවන්විදුලි රූපවාහිනිය මේ හැම දෙයක්ම වෙනස් වෙලා තියෙන්නේ. ඒකට දැන් ඔබට මොකද හිතෙන්නේ? අතීතයේ පටන් ඒ පැරණි අත්දැකීමුත් ලබාගෙන ඊට පස්සේ 70-80 දශකයේ ගුවන්විදුලියේ සිදුවුණු ඒ ටිකෙන් ටික සිදුවුණු වෙනස්කම්, තාක්ෂණය, මානව සම්පත් මේ හැම දෙයක්ම සිදුවන විකාශනයේ පිළිබඳවත් ඔබ දැක්ක. දැන් ඔබ අදට තවදුරටත් දකමින් සිටිනවා. මොකද ඔබට හිතෙන්නේ මේ ගුවන්විදුලියේ විකාශනයේ පිළිබඳව?
ගුවන්විදුලියේ තාක්ෂණික වශයෙන් ඉතා දියුණුයි. හැබැයි අදහස් පළ කිරීම, අසන්න සමග කිතුීම, ඒ වගේ වට ඉතර මේ සම්බන්ධකමක් තියෙනවද කියලා මට සැකයක් තියෙනවා. අපට තිබුණා නියෝග දෙන්න, අපට ඉහලින් ලැබුණ නියෝග නිසි පිළිවෙලට ලැබුණා. සමහරට දැන් එහෙම ලැබෙන්නේ නැතුව ඇති කියලා මට හිතෙනවා. මොකද නිශ්චිත නියෝගයක් නැතුව වැඩසටහන් කරන්න අමාරුයි. ඉතින් එහෙම තත්ත්වයකදී අපේ නිවේදිකාවන් දැන්නේ අනිත් නාලිකා 50ක් විතර තියෙනකොට ඒක එක අභිභවායන් හිතෙනවා මිස තමුගේ නාලිකාවට හොඳටම සේවයක් කරන්න පුළුවන් තත්ත්වයක ඉන්නවද අපේ නිවේදිකාව?
හොඳයි, නන්ද ජයමාන මහත්මිය, මම හෙනම් සාකච්ඡාව ටිකෙන් ටික අවසාන අධීරයට රැගෙන එන්නට සූදානම්. ඔබතුමියත් එක්ක කතා බහ කරන්නට ලැබීම අපේ සතුටක්, ඒ වගේම භාග්‍යයක්. වසර 50කට 60කට ඉහත අතීතයේ තිබුණු ශ්‍රී ලංකාවේ ගුවන්විදුලිය රේඩියෝ සිලෝන් එක කොහොමද වැඩසටහන් කරගෙන ගියේ, නිෂ්පාදක නිෂ්පාදිකාවන්, නිවේදක නිවේදිකාවන් වැඩසටහන් වලට ලෑස්තුනේ කොහොමද, සමාජය ඒ හරහා වෙනස් කළේ කොහොමද, සමාජ ප්‍රගමණයට ගුවන්විදුලිය කියන ආයතනයේ දායක වුණේ කොහොමද කියන කාරණාව ඔබගේ කතාව හරහා අපි ඇහුවා. ඔබතුමිය දැන් මේ වෙනකොටත් මුවන් පැලස නාට්‍ය නිෂ්පාදිකාව විදිහට කටයුතු කරමින් සිටිනවා. තව වසර කීයක්, තව කොයි කාලයක් ගුවන්විදුලිය රැඳී සිටින්නද අපි බලාපොරොත්තු?
මට කියන කීක නවත්තන්න උනේ නැත්තම් අපි ඉතින් දිවිට මේක කරනවා හිතන්නේ. ඒ වගේ නිරත වෙන්න එක මට ඇත්තටම හරිම සතුටක්. මනෝරු 65ක් සේවයේ නිරත ඉන්නවා. අන්තිම මම හැදුන්නේ මගේ නම හදාගත්තේ ගොන්ගලින් ගොන් සංස්ථාවෙන්. මං ඉතාම වාසනාවන්තයි. ඒ වගේ මම ඒට සේවයේදීම පිළිබඳ මං ඉතා කෘතඥ වෙනවා මේ ගොන්ගල් සංස්ථාවට.
බොහොම ස්තුතියි නන්දා ජයමාන මහත්මිය. අපි
ඔබටත් මම කියන්න ඕන, ඔබත් මේ ඔබට මම ආශිර්වාද කරනවා. මොකද මේ ඔබත් අපේ ලංකාවේ ඉඳලා ඇවිල්ලා මේ වගේ ඈත රටකට ඇවිල්ලා ගුවන්විදුලියේ මෙහෙම සේවයක් කරන එක විශාල භාග්‍යයක්. ඔයාටත් ඔයාගේ ජීවිතේ ගුවන්විදුලි ජීවිතේ ඉදිරියටම ගෙන යන්න මේ රටේ ඉඳගෙන හරි අපේ සමාජයේ වැඩ කරන්න පුළුවන් විදිහට වාසනාව ලැබෙන්නේ කියලා මම ඔබට ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි නන්දා ජයමාන මහත්මිය. ඉත සිටින ඔබේ ආවාද අනුශාසනා මා පිළිගන්නවා. මාත්මේ අවස්ථාවේදී මතක් කරනවා ගුවන් විදුලියෙන් බිහි වුණු නිවේදක නිවේදිකාවන් නිෂ්පාදකවරුන් සතුව බොහොම ප්‍රබල සහ බොහොම ශක්තිමත් බොහොම පරිපූර්ණ අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් කොයිතරම් දුරට සමාජ ප්‍රගමනයට ඉවහල් වෙනවද කියන කාරණාව අපි මාධ්‍ය සිරිනාවලුන් විදිහට දකිනවා. ඒ නිසා ඔබ වැනි අත්දැකීම් පරිපූර්ණ අයවලුන්ගේ ආශිර්වාදය ඒ වගේම මඟ පෙන්වීම අතීත අත්දැකීම් බෙදා හදා ගැනීම තුළින් ඉදිරි පරපුරට තවදුරටත් මේ ගුවන් විදුලි ගමන සාර්ථක කරගන්නට හරවත් අර්ථවත් මානයක් හමු වේවා කියන ප්‍රාර්ථනයත් එකතු කරමින්ම ඔබතුමියගේ ඉදිරි ගුවන් විදුලි ජීවිතයටත් සුභාශිංසන එකතු කරමින් SBS සිංහල ගුවන් විදුලි වෙනුවෙන් අපි අපේ හදපිරි ස්තුතිය පළ කරමින් එහෙමනම් ඔබතුමීට අපි සමුදෙනා. අයිබෝවන්.
බොහොම
ස්තුතියි අයිබෝවන්. SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන් විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන් විදුලිය.